ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
එහෙමනම් මෙතැන් සිට අපි වේලාව වෙන් කරගන්නේ මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික ක්ෂේත්‍රයේ සිදුවුණු අලුත්ම කාරණා පිළිබඳව සාකච්ඡා කරන සතියේ ශ්‍රී ලාංකීය පුවත්විමසුම සඳහායි. ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සුපුරුදු ලෙසින් සූදානමින් සිටිනවා. මේ ගෙවිලගේ සතියේ සිංහල අලුත් අවුරුද්දේ දීලා තිබුණ නිසා ටිකක් නිහඬ වාතාවරණයකුත් පැවතිය ශ්‍රී ලාංකීය දේශපාලනයේ. නමුත් කතා බහ කළ හැකි යම් කාරණා කීපයකුත් තියෙනවා. සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍රවල තාම අවසානයක් නැහැ. අද අවසාන නැකත් චාරිත්‍රය එදිලා තිබුණා. මීට මොහොතකට කලින් ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 6:28ට නැකත්ට 90 රැකී රක්ෂා සඳහා පිටත්ව යාම සිද්ධ වුණා. ඒ කියන්නේ ඔස්ට්‍රේලියානු වේලාවෙන් නම් පෙරවරු 11ට අපේ වැඩසටහන ආරම්භ වුණු වේලාව ආසන්නේ. ඉතින් මේ ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ඔබට සුභාශිංසන අරගෙන එන ගමන්ම අද වැඩසටහනට පිළිගන්නවා මනෝජ්.
ආයුබෝවන් සුබ දැසනක් දිල්රුක්ෂි. ඒ වගේම අපිව මේ වැඩසටහන ඔස්සේ අසන සියලු දෙනාටත් ඔබටත් ලැබූ නව වසර වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
හොඳයි මනෝජ්, අපිට ශ්‍රී ලාංකීය දේශපාලනයෙන් ඇහෙන අලුත්ම කතාව බවට පත්වන්නේ විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කරපු අලුත්ම ප්‍රකාශය. දැන් විශාල ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා මේ වෙනකොට. මේ විපක්ෂයේ මන්ත්‍රීවරු දැන් ආණ්ඩු පක්ෂයට යයිද, අමාත්‍ය තනතුරු අපේක්ෂාවෙන් අලුත් සමාජිකයන් විදිහට සම්බන්ධ වෙයිද ආණ්ඩු පක්ෂයට කියලා යම් කතාබහක් තියෙනවා. මේක උත්සන්න වෙලා තමයි මේ ප්‍රකාශය නිකුත් කරලා තියෙන්නේ. දැන් මෙතනදී මගේ ප්‍රශ්නේ වෙන්නේ මනෝජ්, මොකක්ද තියෙන වාතාවරණයේ විපක්ෂයේ පැත්තේ? ඇත්තටම මෙහෙම උනන්දුවක් තියෙනවද? විශාල පිරිසක් ආණ්ඩු පක්ෂයට යන්න යනවයි කියලත් ආරංචියක් තියෙනවා. එහි සත්‍ය අසත්‍යතාවය කෙසේද?
ඔව්, දැන් ආණ්ඩුව දිගින් දිගටම කැබිනට් මණ්ඩල සංශෝධනය ගැන කතා කරනකොටත් කිව්වේ සමග ජන බලවේගයේ කණ්ඩායම් ආණ්ඩුවට එකතු වෙලා තනතුරු ලබා ගන්න සූදානම් සමග ජන බලවේගය ඇතුළෙන්. ඒත් එක්කම සංධානයේ විදිහට සහභාගී වන අනෙකුත් පක්ෂ ඒ සඳහා කැමැත්තෙන් ඉන්නවා කියලා වාර්තා වුණා. ඒත් එක්කම ඔබත් දැක්කා රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා දෙනවා නම් ආණ්ඩුවට එකතු වෙලා ඒ තනතුරු ඒ වගකීම් බාර අරගෙන වැඩ කරන්න ලෑස්ති කියලා එක පැත්තකින් කිව්වා. තාපත්තකින් ඊයේ දවස වෙද්දී අපි දැක්කා මනෝගණේෂන් හිටපු ඇමතිවරයා සඳහන් කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් එකතු කරන්න ගත්ත උත්සාහය ව්‍යර්ථ වුණා, විපක්ෂ නායකවරයා ඊට කැමැත්තක් නොදැක්වීම නිසා කියලා සඳහන් වෙලා තිබුණා. මේ ආදී කාරණා එක්ක කණ්ඩායමක් සමගි ජන බලවේගෙන් ආණ්ඩුවට යයි කියන විශ්වාසය තිබුණේ. ඉතින් ඒ අතර තමයි ගිය සතියේම රුපියල් මිලියන 200ක් අරගෙන ආණ්ඩුවට සජිබේ මන්ත්‍රීවරු යන්නේ නැහැ වගේ කතාවක් සහිත ප්‍රේමදාස මහත්තුමා කියලා තිබුණා. ඒ කියන්නේ ලංසුවකුත් එතනට ඉදිරිපත් වෙලා තියෙන බවක් තමයි කිව්වේ. කොහොමද ඊයේ දවසේ ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා සමගි ජන බලවේගයේ අතෑරලා තනතුරු වරප්‍රසාද වරදාන මුල් කරගෙන ආණ්ඩුවට එක් වෙන්න සමගි ජන බලවේගයේ කණ්ඩායම් සූදානම් වෙනවා කියන ප්‍රචාරය බොරුවක්. ආණ්ඩුවට හිතවත් කණ්ඩායම් නිර්මාණය කරලා සමාජගත කර තිබෙන කාරණයක් මේක කියලා විපක්ෂ නායකවරයා නිවේදනයකින්ම කියලා තියෙනවා. ඔව් කියන්නේ මේ ප්‍රවෘත්තිය සාමූලිකව ප්‍රතික්ෂේප කරනවා වගේම හෙළා දකින්නවා කියලා. ඉතින් අවසාන වශයෙන් මේ නිවේදනයේ සඳහන් කරලා තියෙනවා මැතිවරණයකින් තොරව මේ අභාග්‍ය සම්පන්න ඉරණමින් රට මුදවා ගන්න හැකියාවක් නැහැ කියන ප්‍රකාශය සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේ අනුව බැලුවට පස්සේ මේක තවදුරටත් ප්‍රවෘත්තියක් විදිහට යද්දී ආණ්ඩුව නිර්මාණය කරපු එකක් කියලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කියනවා. නමුත් ආණ්ඩුව පැත්තෙන් කියනවා කණ්ඩායමක් ඇවිල්ලා වගේ බාර අරගෙන වැඩ කරන්න සූදානම්, එහෙම වුණොත් ඒක ජාතික ආණ්ඩුවක් බවට පත්වේවිද කියන අදහසකුත් යනවා. දැන් මේ අතර ඊයේ දවසේම වාර්තා වුණා රාජිත සේනාරත්න ඇමතිවරයා කරන ප්‍රකාශ සෞඛ්‍ය ඇමතිකම දුන්නොත් බාර ගන්න ලෑස්ති වගේ ප්‍රකාශ අනුව ඔවුට එරෙහිව සමගි ජන බලවේගය ඇතුලේ පරීක්ෂණයක් කරලා මේ ප්‍රකාශ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නවා කියලත් පක්ෂයේ මහලේකම්වරයා රංජිත් මද්දුම් බණ්ඩාර මන්ත්‍රීවරයාත් සඳහන් කරලා තිබුණා. දිල්රුක්ෂි,
දැන් ඔය මේ පක්ෂ මාරු කිරීම වඩා තීව්‍ර වන්නේ මේ මැතිවරණයක් ආසන්නයේදීනි. අපි දන්නවා දැන් පුංචි ඡන්දය සඳහා විශාල සූදානමක් තිබුණා. ඒක කීප වාරයක් කල් ගියා. ඊට පස්සේ යම් කතාබහක් ඇති වුණා විපක්ෂයේ පැත්තෙන් මහමැතිවරණයකට යාම සුදුසුයි. මොකද ජනතා විමුක්ති පෙරමුණේ විශාල නැගී සිටීමක් තියෙන වගට ඔවුන්ට හැඟී ගිය නිසා කියලා අපිම තොරතුරු වාර්තා කළා. ඊට පස්සේ ජනාධිපතිවරණයක් සම්බන්ධව යම් ඉඟි පළවෙමින් තිබුණා. මේ වසර අවසාන භාගයේදී ජනාධිපතිවරයාට හැකියාවක් තියෙනවා අවශ්‍ය නම් ජනාධිපතිවරණයක් කැඳවන්න කියන කතාබහක් තිබුණා. යතරතුරේදී පුංචි ඡන්දයේ අවසාන වතාවට කල් ගියා මේ මාසේ 25 වෙනිදාට. හැබැයි ඒකත් පවත්වන එකක් නැති වෙයි කියලායි මේ වෙනකොට තොරතුරු වාර්තා වන්නේ. ඡන්ද පත්‍රිකා හැම මේ වෙනකොට මුද්‍රණය කිරීමේ හැකියාවක් ලැබිලා නැහැ මේ මුදල් ප්‍රශ්නේ නිසා. දැන් මේ වගේ සියලු කාරණා ගොනු වෙමින් තියෙන අතරතුරේදී මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මොන වගේ වාතාවරණයක්ද තියෙන්නේ ලංකාව පැත්තෙන්? පුංචි ඡන්දේ තියයිද, තව කල්යයිද, එහෙමත් නැත්නම් ජනාධිපතිවරණයක් කෙරෙහි අවධානය යොමු වෙයිද, මහමැතිවරණයකටයිද, මොකද්ද තත්ත්වය මනෝජ්?
දැන් නිවේදනයක් මගින්ම මැතිවරණ කොමිෂන් සභාව ඒක කිව්වා ඡන්ද විමසීම නියමිත විදිහට පවත්වන්න තිබුණු මේ අවහිරතා නිසා විශේෂයෙන් ඒ සඳහා අවශ්‍ය ඡන්දයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොලැබීම, ඒ වගේම මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් ඈත තියෙන කරුණු මත ඡන්ද විමසීම කල් දාන්න සිද්ධ වෙලා තියෙනවා කියලා අප්‍රේල් 25 වෙනිදා ඔබ කිව්වා වගේ ඡන්දය පවත්වන්න නියමිතව තුන පළාත් පාලන මැතිවරණ මත පුංචි ඡන්දය දෙවැනි වතාවටත් කල් දාන්න සිද්ධ වෙලා තියෙනවා කියලා මැතිවරණ කොමිෂන් මේ නිවේදනයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මුදල් ලබා ගන්න ඡන්දය පවත්වන්න නිශ්චිත දිනයක් තහවුරු වුණොත් හරි ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ තියෙන නඩු කටයුතු වලට අනුව අධිකරණය ලබා දෙන තීරණයක් මත හරි දිනය නියම කරොතින් ඒ දිනයට අදාළව මැතිවරණය පවත්වනවා සහ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාමාර්ග මැතිවරණ කොමිසම නොපිරිහෙලා ගන්නවා කියලා මැතිවරණ කොමිසම පැත්තෙන් සඳහන් කරලා තිබුණා. කොහොම වුණත් ඔවුන් අඛණ්ඩව ඡන්දය තියන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා කියලා තමයි මැතිවරණ කොමිසම කියන්නේ. කෙටියෙන්ම කිව්වොත් 25 වෙනිදා පවත්වන්න නියමිතව තිබුණු ඡන්දය දෙවෙනි පාරටත් කල් දාන්න සිද්ධ වෙනවා කියන එක තමයි මේ හරහා මතු කරලා තියෙන්නේ. දැන් තවත් ඔයිටම අදාළ කාරණයක් වුණා පළාත් පාලන ඡන්දය පුංචි ඡන්දය නොපවත්වන්න කියලා බල කරපු කණ්ඩායම් කිව්වේ මේ පළාත් පාලන ආයතන නියෝජිතින් සභිකෙන් 8000කට වැඩිය පිරිසක් නඩත්තු කරන්න මේ හරහා හැකියාවක් නැහැ, හින්ද මේ පනත සංශෝධනය කරන්න ඕන කියලා. කොමුණත් අලුත් සීමා නිර්ණ කොමිෂන් සභාවේ වාර්තාව අපි දැක්ක විශේෂ භාර අමාත්‍යවරයා විදිහට අග්‍රාමාත්‍යවරයාට පෞගිය 11 වෙනිදා බාර දුන්නා. ඒ වාර්තාවට අනුව පළාත් පාලන නියෝජිතින් ගාන 4714ක් වෙනකන් අඩු කරලා තියෙනවා කියලා පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ඒකත් ඉදිරි පළාත් පාලන ඡන්දයකදී ඉදිරියට ගන්න කාරණයක් වෙන්නත් බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ කියන්නේ සභිකයන් සංඛ්‍යාව හරියටකින් පමණ අඩු කරන්න.
පසුගිය කාලවකවානුවේදී තවත් දැඩිව කතාබහට ලක්වුණු කාරණාවක් තමයි ශ්‍රී ලංකාවේ දේශපාලනේ මේ ශ්‍රී ලංකාවේ තියෙන මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට ගෙනාපු සංශෝධන. දැන් මේක ජාතික ආරක්ෂක පනත විදිහට තමයි හඳුන්වලා දෙන්නේ. ප්‍රතිත්‍රස්ත පනත යනුවෙන් බොහෝ දෙනෙක් මේ සම්බන්ධව යම් වාද විවාදයක පැටලී සිටිනවා අපි දකිනවා. මේක මේ IMF මේ ණය ලබා දීමේ කාර්යාවලියේදී යෝජනා කරන දෙයක් යෝජනාවක් බවටත් සමහරුන් මේ සම්බන්ධව තර්ක කිරීමේදී තොරතුරු ගෙනේන. දැන් මේ සම්බන්ධව වන කෙටුම්පත ඉදිරිපත් කළා. එතනදී යම් මතවාද තියෙනවා අපි දකිනවා. මා කැමති මනෝජ් මේ සම්බන්ධව සමස්ත වාර්තාවක් ඔබෙන් ලබා ගන්න. මේ ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව තියෙන මතවාද සහ මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හා සම්බන්ධව තියෙන වාතාවරණය මේ පිළිබඳව.
ඔව්, මේ පනත පහුගිය 4 වෙනිදා තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතව තිබුණේ. නමුත් කණ්ඩායම් කිහිපයක් එල්ල කරපු විරෝධතා නිසා ඒක එදා ඉදිරිපත් වුණේ නැහැ. අනෙත් එක පනතට එරෙහිව අධිකරණයට යන්න ප්‍රමාණවත් කාලයක් නැහැ කියන කාරණයක් එහිදී මතුවලා තිබුණා. මොකද උසාවි නිවාඩු කාලේ ඔය අපි සඳහන් කරපු කාර්යය කොමුනාත් පක්ෂනායක රැස්වීමක් 20 වෙනිදා පවත්වන්න නියමිත වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ සම්නිවේදන දෙපාර්තමේන්තුවක් කියලා තිබුණේ මේ පක්ෂනායක රැස්වීමේදී මේ ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා කියලා. ඒ කියන්නේ අප්‍රේල් 25 වෙනිදා තමයි පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වෙන්නේ. එදාට මේ ප්‍රතිත්‍රස්ත පනත අරගෙන ඉන්න සූදානම් වෙනවා කියලා. කොමුනාත් මේ පක්ෂනායක රැස්වීම 20 වෙනිදා පවත්වලා එදාට මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නවා කියලා වාර්තා වෙනවා. මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කලින් යුරෝපා සංගමයටත් ඉදිරිපත් කරලා සංශෝධන සිද්ධ කරන්න ජනාධිපතිවරයා තීරණය කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. වාර්ෂිකව ලංකාවට ලබා දෙන ඩොලර් මිලියන 500ක් ඉක්මවන GSP+ තීරු බදු සහනය දීර්ඝ කිරීමේදී මේ ප්‍රතිත්‍රස්ස පනතේ සමහර කාරණා ප්‍රශ්නකාරී වෙනවා කියලා යුරෝපා සංගමයේ ලංකාවේ තානාපතිවරයාත් සඳහන් කරලා තිබුණා. ඉතින් ඒ අනුව මේ ගැන තවදුරටත් තොරතුරු දැනගන්න යුරෝපා සංගමයටත් පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කලින් ලබා දෙන්න සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ජාත්‍යන්තරවත් යම් කණ්ඩායම් මේක සම්මත කිරීම පිළිබඳව ඊට එරෙහි අදහස් පළ කරලා තිබුණා. අලුතෙන්ම ඇමිනිස්ට්‍රි ඉන්ටර්නැෂනල් ආයතනයත් කියනවා මේක හෙලා දකිනවා කියලා. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. මේ බලපාන කාරණා මේකට හේතු වෙලා තියෙනවා. මේ අලුත් පනතෙන් යෝජනා කරන කාරණා යම් මාර්ගයක කෙනෙක් ගමන් කරෝතින් ඒක පවා තහනම් කරන්න පොලිස් නිලධාරියෙකුට හැකියාව තියෙනවා. ඒ වගේ නියෝගයක් පිළිපදින් නැත්නම් ඒ වගේ කෙනෙක්ව ත්‍රස්තවාදියෙක් විදිහට අත්අඩංගුවට ගන්න හැකියාව තියෙනවා කියලා මේ සම්බන්ධයෙන් විරුද්ධව අදහස් පළ කරන කණ්ඩායම් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අධිකරණයේ හමුවට ගිහිල්ලා පුද්ගලයන්ට විරුද්ධව නියෝග ලබා ගන්න ජනාධිපතිවරයාට බලතල ලබා දෙනවා. ඒ අනුව යම් පුද්ගලයෙක් ත්‍රස්තවාදයට සම්බන්ධ වරදක් සිදු කරලා තියෙනවා කියලා චෝදනා ලැබුවොත් අධිකරණයෙන් අවසර අරගෙන ජනාධිපතිවරයාට අදාළ පුද්ගලයා මේ සම්බන්ධයෙන් යම් විදිහට සීමාවන් පැනවීමේ හැකියාවන් තියෙනවා කියලත් තව පැත්තකින් සාකච්ඡා වෙනවා. ඒ වගේම ත්‍රස්තවාදී වරදක් සිදු කරනවා කියලා චෝදනා එල්ල කරන ඕනම සංවිධානයක් තහනම් කරන්න ජනාධිපතිවරයාට බලය තියෙනවා. ඒ වගේ වුණොතින් පොලිස් ප්‍රතිවරයා ලබා දෙන නිර්දේශයක් මත පවා ජනාධිපතිවරයාට ඕනෑම සංවිධානයක් තහනම් කිරීමට හැකියාව ලැබෙනවා කියන මේ වගේ කාරණා මේ පනතට විරුද්ධව අදහස් දක්වන කණ්ඩායම් ඉදිරිපත් කරනවා. ඒ හින්දා මේ පනත පරාජයට පත් කරන්න ඕන කියලා තමයි විපක්ෂ කණ්ඩායම් ඒත් එක්කම සංඝරත්නය පූජකතුමන්ල වැනි කණ්ඩායමුත් සඳහන් කරන්නේ. ඉතින් මේක ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වෙනත් විදිහකට අරගෙන එන්න උත්සාහ කරන අතරේ මේ වෙලාවේ සමාජයේ නාණ්ඩුවට යම් ප්‍රතිරෝධයක් තියෙනවා නම් ඡන්දේ නොපවත්වන එක සම්බන්ධයෙන් ප්‍රතිරෝධයක් තිබෙනවා නම් ඒවට එරෙහිවත් මේ පනත් හරහා ක්‍රියාමාර්ග ගන්න ආණ්ඩුව සූදානම් වෙනවා කියන බිය නිසා එහෙම වැඩියත් වෙයි කියන අවිශ්වාසය නිසා විපක්ෂ කණ්ඩායම් සහ සමාජ සංවිධාන ප්‍රතිත්‍රස්ස පනත සම්මත කරගන්නවට විරෝධය පානවා.
ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටින මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමගින් අපි ශ්‍රී ලංකාවේ මේ ගෙවිලා ගිය සතියේ දේශපාලනික ක්ෂේත්‍රයට අදාළ ප්‍රධානතම කාරණා පිළිබඳව කතා බහ කරමින් ඉන්න මේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන් මීළඟට මම දැනගන්නට කැමති IMF එක සම්බන්ධව වන ප්‍රමුඛතම කාරණාවක්. අපි දන්නවා දැන් මේක ණය මුදල ඩොලර් බිලියන 2.9 ක ණය මුදල අනුමත වුණා. එහි ප්‍රථම කොටසත් මිලියන 330ක වගේ මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමත් සිදු වුණා. හැබැයි මේ IMF එකේ මේ ඩොලර් බිලියන 2.9 ක මුදල ශ්‍රී ලංකාවට ලබා දෙනට කොන්දේසි ඉදිරිපත් කළා. ඒ කොන්දේසි මොනවද? සහ විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකාවත් IMF එකත් අතර මේ ණය මුදල ලබා දීම සඳහා ඇති කරගත් ගිවිසුමේ අන්තර්ගත කාරණා මොනවද කියන කාරණා සම්බන්ධයෙන් දැඩි කතාබහක් තියෙනවා. බොහෝ දෙනෙක් අපි දන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා සැක සංකා සහිතව අදහස් ප්‍රකාශ කරනවා දැක්ක පාර්ලිමේන්තුවේදී. දැන් මේක මේ ගිවිසුමේ අන්තර්ගත කාරණා මොනවද, කොන්දේසි මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා යෝජනාවක් තියෙනවා. ඒ සිදුවෙන ආකාරය පිළිබඳවයි මීළඟ මගේ විමසුම. මනෝජ්, කොහොමද දැන් ඒක වෙන්න යන්නේ?
දැන් ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියන එක තීරණය කරන්නේ 20 වෙනිදා පැවැත්වෙන පක්ෂනායක රැස්වීමෙන් පස්සේ. 25 වෙනිදා තමයි පාර්ලිමේන්තුව පළමු වතාවට රැස් වෙන්නේ. එදාට මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මුදල් පහසුකම පිළිබඳ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්න නියමිතයි කියලා වාර්තා වෙනවා. ජනාධිපති උපදේශක සාගර රත්නායක හිටපු ඇමතිවරයා තමයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ. රනිල් වික්‍රමසිංහ මහතා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් පහසුකම් ණය පහසුකම් පිළිබඳ වැඩසටහන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අප්‍රේල් 25 වෙනිදා විවාදයට ගන්නවා කියලා තමයි කිව්වේ. දැන් මේකේ තියෙන කාරණා මොනවද? රාජ්‍ය සේවය කප්පාදු කරන්න යනවා, රාජ්‍ය ආයතන ප්‍රතිවිවගතකරණය කරන්න යනවා, ජනතාවට අසීමිත බදු ප්‍රමාණයක් පනවනවා, මේ නිසා දුප්පත් කණ්ඩායම් පීඩිත කණ්ඩායම් පීඩාවට පත් වෙනවා. මේ ඔක්කොම කරන්නේ IMF එකේ තියෙන කොන්දේසි නිසා. ඉතින් මොනවා හරි ඉල්ලන දෙයක් දීලා මේ මුදල ලබා ගන්න තමයි ආණ්ඩුව විශ්වාස කරන්නේ, ආණ්ඩුව උත්සාහ කරන්නේ කියන චෝදනාව විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම සිද්ධ කරා. ඊට පස්සේ තමයි මේ පළමු ණය වාරිකේ ලංකාවට ලැබුණයින් පස්සේ අත්සන් කරපු ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා ජනාධිපතිවරයා සඳහන් කළේ. අනුව එතුමා ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් විවාදයට ගන්න වෙලාව පාර්ලිමේන්තු විවාදයේ පැවැත්වෙන දිනය තමයි 25 වෙනිදා විදිහට නම් කරලා තියෙන්නේ. එතකොට ඔවුන් සඳහන් කරන විදිහට ආණ්ඩුවත් කිව්වා IMF එකට යනවා හැරෙන්න වෙනත් වැඩසටහන් තියෙනවා නම් වෙනත් යෝජනා තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. එහෙම යෝජනා ඉදිරිපත් නොවුණු තැන රට කොතනටද අරගෙන යන්නේ, ආර්ථිකමය වශයෙන් ගොඩනගන්න ගන්න උත්සාහය මොකද්ද කියලා එහෙමනම් එදා විවාදයේදී පාර්ලිමේන්තුවේදී විවාද කළ විපක්ෂයේ කියයි කියන අදහස ජනාධිපති උපදේශකවරයාත් කියලා තිබුණා. ඉතින් ඒ අනුව අපි බලමු වෙනත් විකල්ප තියෙනවද, මේ වැඩසටහන ඉදිරියට කරගෙන යනවද, එහෙම නැත්නම් රටට අහිතකරම දේවල් මේ යෝජනාවේ කොන්දේසි හැටියට ඉදිරිපත් කරලා තියෙනවද කියලා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් විවාද කරන වෙලාවේදී අපිට දැනගන්න පුළුවන්කම තියෙයි. ඒ අනුව 25 වෙනිදා අවුරුද්දෙන් පස්සේ පළමු සැසිවාරයේ පැවැත්වෙන දිනේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ ගිවිසුම සම්බන්ධයෙන් වාද විවාද කරන්න පාර්ලිමේන්තු විවාදයේ පැවැත්වෙන නියමිත වෙලා තියෙනවා.
ශ්‍රී ලංකාවට මේ IMF එකේ ණය ලබා දෙන්න පැවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පිළිබඳව වන සාකච්ඡා පැවැත්ුණානේ, අපි ඒ පිළිබඳව දන්නවා. දැන් ඒ සම්බන්ධව එකඟතාව පළ කරලා තිබුණා ජපානයත් ඉන්දියාවත් ප්‍රංශයත් මේ යුරෝපා හවුලත්. දැන් එහි තත්වය කොහොමද මනෝජ්?
ඔව්, දැන් මේ වෙනකොට ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න අදාළ කටයුතු සම්බන්ධීකරණයට අදාළ විශේෂ සාකච්ඡාව ජපානයයි ඉන්දියාවයි ප්‍රංශයයි මූලික වෙලා ආරම්භ කරලා තියෙනවා. වොෂින්ටන් වල පැවැත්වෙන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීමට සහභාගි වෙලා ඉන්න අතරේ විශේෂ මාධ්‍ය හමුවක් සිද්ධ කෙරුණා. එහිදී ලංකාවට ණය දෙන ණය හිමියන් අතර බොහොම සමීප සම්බන්ධීකරණයක්, ණය ස්ථාවරත්වය ඇති කරන්න යම් උපක්‍රමයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම වැදගත් කියලා ඉන්දියාවේ මුදල් අමාත්‍යවරයාත් සඳහන් කරලා තිබුණා. ලංකාවේ දීර්ඝකාලීන මිත්‍රයෙක් විදිහට ඉන්දියාව ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මුලින්ම කැමැත්ත පළ කරා, බලාපොරොත්තු නොවු ආර්ථික අර්බුදය හමුවේ ලංකාවට සහාය පළ කරා කියලා ඇය සඳහන් කරලා තිබුණා. ඉතින් අනෙක් රටවලුත් ඒ පිළිබඳව අදහස් දක්වලා තිබුණා, ඔවුන් සහයෝගය ලබා දෙනවා කියලා. අනෙක් රටවල් කියලා කියන්නේ ජපානය සහ ප්‍රංශය. එතකොට දැන් ලංකාවේ මුදල් රාජ්‍ය අමතිවරයාත් මේ සමුළුවට සහභාගි වෙලා ඉන්නවා. එහිදිත් ඔවුන් කියලා තිබුණේ අවදානමට ලක් වෙලා තියෙන කණ්ඩායම් ආරක්ෂා කරන එක ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන ප්‍රතිසංස්කරණ ඊට අදාළ සියලු කරුණු සාර්ථක කරගන්න අවශ්‍යයි. ඒ කියන්නේ මේ අවදානමට ලක් වූ කණ්ඩායම් ආරක්ෂා කරන්න අවශ්‍යයි. එහෙම ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල සාර්ථක වෙන්න නම් විනිවිද භාවයකින් ලංකාව කටයුතු කරන්න ඕන කියලා ඔවුන් සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම මහබැංකු අධිපතිවරයාත් ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා, ලංකාවේ මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය මේ මාසේ අග ප්‍රකාශයට පත් කරනවා කියලා. ඒ මොනෝතින් මේ ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙල අපිට සාර්ථකව අවසන් කරගන්න පුළුවන් වුණොත් තමයි දෙවනි වාරයේ ලබා ගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. අපි දැක්කා සමහර විශ්ලේෂකයින් අදහස් පළ කරද්දී සමහර රටවල් පළමු ණය වාරිකේ ලබාගෙන දෙවෙනි ණය වාරිකේ තවමත් නොලැබුණු රටවල් පිළිබඳව කතා කරා. ඒකට හේතුව තමයි ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන් වලට ඒ රටවල් එකඟ වුණත්, ඒ කියන්නේ ණය හිමියන් එකඟ වුණත් ඒ වැඩපිළිවෙල ඉතා ඉක්මනට කරන්න බැරි වුණු නිසා දෙවෙනි ණය වාරිකේ ලබා ගන්න බැරි වුණු රටවල් ගැන සාකච්ඡා වෙමින් තිබුණා. කොහොම වුණත් අපි ලංකාව දෙවෙනි ණය වාරිකේ ලබා ගන්නවා නම් මේ ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙල සාර්ථකව අවසන් කරන්න ඕනේ. ඒකට තමයි මේ වටපිටාව සකස් කරගෙන යන්නේ. මහබැංකු අධිපතිවරයා කියන්නේ දේශීයව ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කොහොමද කියලා මේ මාසේ අගදී කියනවා කියලා. ඊට අමතරව ප්‍රංශය, ජපානය සහ ඉන්දියාව ඒ වැඩපිළිවෙලේ ඉන්නවා. චීනයත් සඳහන් කරලා තිබුණා ලංකාවට ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙනවා කියලා. ඉතින් ඒ අධීරයේ තමයි ඉන්නේ, ප්‍රතිව්‍යුහගත කරන අධීරයේ තමයි ඉන්නේ. මුලින්ම තමයි ශ්‍රී ලංකාවට IMF එකේ දෙවෙනි ණය වාරිකය ලබාගෙන ණය ලබා ගැනීමේ වැඩසටහනම සාර්ථකව අවසන් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ.
බොහොම ස්තුතියි මනෝජ්, මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික ක්ෂේත්‍රය ඇතුළු අනිකුත් ප්‍රධානතම කාරණා ගොනු කරන්න සතියේ ශ්‍රී ලංකේ පුවත් විමසුම සමගින් SBS සිංහල සේවය සමගින් සම්බන්ධ වීම පිළිබඳව. එමනම් අපි ඔබව බලාපොරොත්තු වෙනවා ලබන සතියේ සඳුදාත් යලිත් මේ ආකාරයෙන්. එතෙක් ඔබට ආයුබෝවන් කියමින් අපි සමුදෙනා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ආයුබෝවන් දිරුක්ෂේ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.